デートの手紙というのにそれが書かれ
てる。කරන්න ඕන දේ තමයි තේරුම් ගන්න ඕන. හිතේ ඇති වෙන දේ බාහිරයට සම්බන්ධ කරන්න හොඳ නෑ. ඒක තමයි එළියට දානවා කියන්නේ. හිතේ ඇති වෙන යම් කිසි දෙයක් එළියේ තියෙන දෙයකට අයිති කියලා හිතන එක තමයි මේ අර විභා තපය එළියට දානවා වගේ. නරියා ඉන්නවා බලාගෙන කඩාගෙන කනවා. නේද? ඒකට අපක් එළියට දැම්මත් කඩාගෙන කනවා. ඔළුව එළියට දැම්මත් කඩාගෙන කනවා. ඒ වගේ මේ හිතේ ඇති වෙන දේවල් බාහිර දෙයකට අයිති කිව්වොත් ගන්න ලෝකෙට අහු වුණා. නැත්තම් මායයට අහු වුණා. මාර්යා කියන්නේ මායය නැත්තම් ලෝකෙ. ඉතට ඉබ්බා වගේ ඉන්න අතපය හකුලෝගෙන එළියට දැම්මොත් නරිය බලා ඉන්නවා කඩාගෙන කන. එතකොට අපිට සද්දයක් ඇහුනහම ඔබ ගැන අපිට එක එකව හිතෙනවා. හිතුන දේ එළියට අයිති කියලා හිතුවොත් හිතුන දේ එළියේ තියෙන්නේ කියලා හිතුවොත් අන්න අතක් පයක් එළියට දාන. නේද? හිතන දේ බාහිරයට දැම්මොත් ලෝකෙට අහු වෙනවා. ඔව් දැන් හිතන දේ කියන්නේ මොකද්ද? හිතන හැම දේම නාම ධර්ම ටිකක් විතරයි. නේද? සිතේ ඇති වෙන දේවල් ඔක්කොම නාමනේ. රූප ඇති වෙන්නේ නැහනේ හිතේ. නේද? රූප ඇති වුණා නම් ඒවා දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන්. හිතේ ඇති වෙන ඒවා පුළුවන්ද? දකින්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? ගඳ සුඳ බලන්න පුළුවන්ද? හිතේ ඇති වෙන ඒවා නැහැ. එහෙම පුළුවන් වුණා නම් ඒවා රූප. නේද? බැරි මොකද ඒවා නාම ධර්ම ටිකක්. නිකන් අර හීනයක් කියලා හිතන්න. දැන් තමන් දකින හීනේ තව කෙනෙකුට පේනවද? ළඟ එක්කෙනා දකින හීනේ බලන්න පුළුවන්ද? එයා මොකද්ද දකින්නේ කියලා. දැන් ඇයි? ඒවා නාම ධර්ම හිතට පේන ස්වභාවයක් විතරයි. ඒකට හිතේ ඇති වෙන දේවල් ඇහෙන් දකින්න බෑ, කණෙන් අහන්න බෑ, නාසයෙන් ගඳ සුවඳ බලන්න බෑ, දිවෙන් රස බලන්න බෑ, අල්ලලා බලන්න බෑ නේද? එහෙම පුළුවන් දේවල් වලට තමයි අපි රූප කියලා කියන්නේ. එහෙන් දකින්න, කණෙන් අහන්න, එළිය තියෙන නැත්නම් අල්ලලා බලන්න, රස බලන්න පුළුවන් නම් ඒවට රූප කියලා කියනවා. නේද? ඒකට හිතේ ඇති වෙන දේවල් එකක්වත් පේනවද ඇහැට? කනට ඇහෙනවද හිත මොනවද හිතන්නේ කියේ? අල්ලපු එක්කෙනා හිතන ටික ඇහෙනවද? නැහැ නේද? දැන් හොඳ කෑමක් ගැන හිතුවා කියලා කෑමේ සුවඳ දැනෙනවද? නැහැ නේද? ළඟ ඉන්න එක්කෙනා හොඳ කෑමක් ගැන හිත හිතා ඉන්නවා. දැන් අපිට දැනෙනවද ඒ කෑමේ සුවඳ? නැත්නම් ඒ රස? නෑ නේ. වැඩි දැනෙන්නේ නැත්තේ. ඒක නාම ධර්ම ටික. නාම ධර්ම අහු වෙන්නේ නැහැ හැට කනට නාසයට දිවට කයට. නේද? ඒවට අහු වෙනවා නම් ඒවා රූප. හරි. ඔය පහට අහු වෙන ඒවට හිතන රූප කියලා. ඒකට මේ නාම ධර්ම ටික. එතකොට දැන් සද්දයක් ඇහුනහම ඕක ගැන අපිට ඕන තරම් දේවල් හිතන්න පුළුවන්. නේද? තොට හිතන දේවල් ටික රූපෙට අයිතිද? නැහැ. මම අපි නුවණින් බැලුවට අපි මේ පුරුද්දට කරන්න පුරුදු වෙලා තියෙන රූපවලට අයිති කරන්නේ. සබ්දයක් ඇහෙනකොට මම බලන්න මොනවද ඇහින්නේ කියලා. මොනවද ඇහින්නේ? උලද ෆෑන් එක කුරුල්ලන්ගේ සද්ද ඈ ඇහෙනව නේද? එක එක දේවල් වාහන සද්ද ඇහෙන්න පුළුවන් නේද? අපි ඇහෙන සත්‍ය ගැන ඊළඟට හිතනව නේද? අවක ෆෑන් එකේ සත්‍ය කියලා හිතනව නේද? දැන් ඇහෙන්නේ මොකද්ද? සත්‍ය. ෆෑන් එක කියලා ඇහෙනවද? ඒ සත්‍ය තියනද මම ෆෑන් එක කියලා? මොකද්ද සත්‍යයක් ඇහෙනවා විතරයි නේද? හිතට අහගෙන ඉඳලා බලන්න. සබ්ද සංඥාවක් නේ. අනිත් සබ්ද වලට වඩා ඒක වෙනස්. දැන් අර බස් එකේ සත්‍යයි අර සත්‍යයි වෙනසක් තියෙනවා නේද? ඒ තියෙන්නේ මොකද්ද? සබ්ද සංඥාවේ වෙනස. කනට මේ සබ්ද දෙක වෙන් කරගන්න පුළුවන් නේද? මම කතා කරන සබ්ද වෙන් කරගන්න පුළුවන් නේද? ෆෑන් එකේ සබ්ද. නැත්නම් වාහනේ සබ්ද. ඒවත් සද්ද නේද ඇහෙන්නේ? කණෙන් අහන ඔක්කොම සද්ද විතරයි ඇහෙන්නේ. ඒවයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වෙන් කරගන්නේ මොකෙන්ද? සද්ද සංඥාව. හරි. ඒ සංඥාවට තේරුමක් නැහැ මොකද්ද කියලා. එක සද්දකින් තව සද්දයක් වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. නේද? ඊළඟට ඒ සද්දෙට අපි ඔන්න හිතනවා රූපයක් ගැන. මේ සද්දේ එන්නේ ෆෑන් එකේ. ෆෑන් එක කියනකොට රූපයක් නේද? ෆෑන් එක කියනකොට හිතට පේනව නේද මොකක්ද ඔය එක? මේ කැරකෙන එකක්, ඒකේ තටු තියෙනවා, ආරෝමේ වටික පේනව නේද? ඒකෙන් හුඟන් එනවා. ඔය සේරම හිතට දැනෙනවා ෆෑන් එක කියන. ඒව මොනවද? ඔව්, දැන් හිතේ ඇති වෙන අදහස් නේද? හිතේ ඇති වෙන චේතන. ඒ අදහස් එන්නේ රූපයක් ගැන නේද? අදහස් එන්නේ සද්දයක් ගැනද රූපයක් ගැනද? රූපය. එක ගැන එක එක දේවල් ඔන්න හිතනවා නේද? ෆෑන් එක කියනකොට ඒකට අදාළ දේවල් ටික දැන් හිතට තේිනවා. ඒ තේින්නේ රූපයකට අදාළ දේවල්ද සද්දයකට අදාළ දේවල්ද? රූපයකට අදාළ දේවල්. නේද? ඊළඟට අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය රූපේ තියෙන්නේ කොහෙද? එළිය. දැන් මේ අදහස් ටික ඇති වුණේ කොහෙද? මනසේ. හිත ඇතුලේ. අපි ඒ ටික තියනවා කියලා විශ්වාස කරන්නේ බාහිර. දැන් ප්ලේන් එකක සද්දයක් ඇහෙනවා නේද? ඇහෙනකොට හිතට මොකද්ද? ප්ලේන් එකක් ගැන අදහස් ටික එනවා. ඒකේ රූපයක් නිකන් හිතේ නැවෙනවා නේද මොන වගේද කියලා. ඈ? එතකොට මේ මැවුන රූපේ දැන් කොහේ තියෙනවා කියලාද විශ්වාස කරන්න හිතෙන්නේ? ඒ යහසේ නේ එළියට ගිහින් උඩ බැලුවොත් තේයි කියලා නේද විශ්වාස කරන්නේ? ඈ? අර බස් එක කොහේ තියෙයි කියලාද හිතෙන්නේ? කොහෙද? පාරේ යන්නේ කියලා හිතෙන්නේ. දැන් බස් එක ගැන දැනගත්තේ කොහමද? අනේ ශබ්දයක් අහ. ඒ සද්දේ තියනවාද බස් එකේ හැඩේ? නැහැ. ඒ ටික කොහෙන් ගාවි? මනසෙන් හැදුවේ නේද? සද්දේට අදාළව හිතුවා. චේතන. ඒක සද්දේට අදාළ හිතන්න උදව් වෙලා තියෙන සද්දේයි කලින් අත් දැකපු ඒකට අදාළ රූපය නේද? බස් එක කියන රූපේ, ප්ලේන් එක කියන රූපේ එකකට එකක් වෙනස් රූප නේද? ඒක කොහෙන්ද දැන් එකපාරට හිතට පෙනුනේ? ඇහෙන්නේ සද්දයක් විතරනේ. රූප ටිකක් හිතට පෙනුනේ කොහොමද? කලින් අත් දැකලා තියෙන ඒවා තමයි දැන් පේන්නේ. නේද? කලින් අත්දැකලා නැතිුණා නම් එහෙම පෙයිද? ওই සද්දය ඇහෙනකොට එහෙම රූපයක් පෙයිද? ප්ලේන් එකක් පෙයිද? මීට කලින් ජීවිතේට ප්ලේන් එකක් අත්දැකලා නැත්නම්? නෑ නේද? අපිට පෙර ඇසුරු කරපු දෙයක්වත් දැන් මේකට ඇදලා ගත්තා. එතකොට දැන් ඇහුනේ ශබ්දයක් විතරයි, ශබ්ද සංඥාව විතරයි කන අරන් දුන්නේ. ඉතුරු ටික දැන් මේ කොහෙන්ද? ඉතින් නේද? එතකොට ප්ලේන් එකක් හදලා තියෙන්නේ ශබ්දය ඇහෙනකොට හිත ඇතුළේ. නේද? ෆෑන් එකක් හදලා තියෙන්නේ හිත ඇතුළේ. ඒකට තියෙන ලක්ෂණ ටික දැනගෙන තියෙන්නේ හිත. නේද? ඒනට අපි විශ්වාස කරන්නේ ওই දැනගත්තු ටික අයිති බාහිරේ තියෙන රූපයකට. දැන් ප්ලේන් එක ගැන අපිට ආපු අදහස් ටික ඔක්කොම අයිති අර එළියේ උඩ යන ප්ලේන් එකට. බස් එක ගැන හිතපු දේරම අයිති අර පාරේ යන බස් එකට. නේද? දැන් ඔබේ සෙනඟ පිරීලා ඇති කියලා හිතුණොත් සෙනඟ කොහෙද ඉන්නේ ඉන්නවා කියලා හිතන්නේ හිත ඇතුලේද බස් එකේ? බස් එකේ. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? අපි හිතෙන් හිතපු ටික බාහිරයට දාලා මම රතක් පයක් එළියට දැම්මා වගේ තමයි ඉබ්බා. හිත ඇතුලේ හදපු ටික තියන් ඉන්න බෑ, එළියට දාන්න ඕනේ මොනට. කාට හරි කියලා දාන්න ඕන මේක. මේකනේ කතා කරන්න හරි ඕනකමක් තියෙන. අර ඉබ්බා අතපය එළියට දානවා වගේ තමයි. ඕක අකුලගෙන ඉඳලා පුරුද්දන්නේ. ඉතින් මෙතෙන්ට ආපු ගමන් පටන් ගන්නවා කාට හරි මොකක් හරි කියන්න. ඒකත් අර එයාට විතරක් ඇහෙන රහසින් නෙමෙයි. වටපිටාවේ ඔක්කොම දන්න. අන්න අර අතපය එළියට දාලා කිසිම සංවරයක් නැහැ. ඕක තමයි
පෙන්නන්නේ.
විඥාන අපි වෙනම අඳුර ගන්නවා නේද? මේ හිත ඇතුලේ මොනවා හරි සකස් කරන ටික ඔබ හිත ඇතුලේ තියාගන්න පුරුද්දක් නැහැ. නේද? එළියට පිට කරන්නම ඕන. ඉබ්බා. ඒ හින්දා අර වට පිටාවේ ඉන්න අයට කරදර කරන්නේ. ඉතින් නරියට අහුවෙන්න කැමති නම් ඉතින් එළියට දාන්න තියෙනවා. මාරයට අහුවෙන්න කැමති නම්, ලෝකෙට අහුවෙන්න කැමති නම්, සංසාරේ යන්න කැමති නම් ඒක තමයි පුරුද්ද. සසරේ ආපු පුරුද්ද. ඒක එහෙම යන්න කැමති නම් එහෙම කරන්න පුළුවන්. තියාගන්න එක නෙමෙයි දැන් හිත ඇතුලේ හැදුන දේ එළියට අයිති කියලා හිතන්නේ ලොකු මෝඩකමක් නේද? මුලාවක් නේද? හිත ඇතුලේ හැදුන දේ බාහිරට අයිති කියලා හිතන එක මෝඩකමට කරන දෙයක් නේද? ඇත්ත ඇති හැටි නම් හිතේ ඇති වුණ දේ හිත ඇතුලේ මිසක් බාහිර රූප දන්නාද මේ අපේ හිතේ ඇති වුණ දේවල්? දැන් බස් එක දන්නාද අපි මොනව හිතුවද කියලා? ප්ලේන් එක දන්නවද අපි මොනව හිතුවද කියලා? දන්නේ නේද? නෑ. අපි මෙහි ඉඳන් අපි හිතන ටික ඒවට ගිහින් අලෝනවා. මේ රූපෙට අයිති මං හිතපු ටික කියලා. නේද? රූප වලට තමයි වැරද්ද දාන්නේ. රාහක ඉන්නේ එළියදී ඉන්නේ ග්‍රහින්තක රූප පිටිකට තමයි වැරද්ද දාන්නේ. කවුද රූපෙට අලවන්නේ ඌවා? එයා නේද වැරද්ද කරන්නේ? රූප වලද වැරද්ද තියෙන්නේ? තමන් හදන හිත් ටික රූපෙට ගිහින් අලෝන එක.
හැලෙන්නේ මිරිකුවක් විතර දාන්නේ නැහැ. ඉතින්
දැන් තමන් හිතෙන් හදන ටික හිතේ ඇති වුණා කියලා නොදන්න කමම නේද ඔක රූපෙට අයිති කියලා හිතන්නේ. නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒකට මෝඩකම කියන්නේ තෝ වෙන මොනවා කියන්නේ?
නැසර් ශබ්ද රූපෙට අලවන්න යන්නේ නෑ නේද? වචන රූපෙටමනේ අලවන්න යන්නේ. වෙනදන්නේ
ඒක තමයි. ඒ මොඩකම එක එක විදිහට එනවා. එක එක කෙනා එක එක මට්ටමටනේ මොඩ. ඒ තමන්ගේ මොඩකම කොයි මට්ටමේද කියලා අඳුරගන්න තමයි මේ මේ කියන්නේ. දැන් මං ගිහින් අලවන්නේ සද්දෙටද රූපෙටද?
රූපෙටමනේ අලවන්නේ
සර්. රූපෙටම තමයි අලවන්නේ නේද?
ඒක
හරි. ඔව්. මට හුනේ සද්දයක් නම් හරිනම් සද්දෙටනේ අපි සද්දගෙන හිත පිටික අලවන්න ඕන. සත් එකට නෙමෙයි අලවන්නේ අර ෆෑන් එකට. බස් එකට. නේද? රූප එකට අලවන්නේ ගිහින්. අපි හිතන මට්ටමෙන් සතර මහා ධාතු රූපයකට තමයි ඕක ගිහින් අලවන්නේ. නේද? කොට හිතෙන් හිතන ටික රූපයකට ගිහින් අලවනකොට මොකද වෙන්නේ? දැන් අපිට සද්දයක් ඇහෙනවා. නේද? ඒ සද්දෙට අදාළ තේරුම් ටිකක් හිතෙන් සකස් කරනවා. හිතේ හදපු ටික හිතේ ඇති වුණ දෙයක් කියලා නුවණක් නැහැ. නුවණක් තිබුණා නම් ඔක ගිහින් එළියට දාන්න යන්නේ නැහැ. හිතේ ඇති වෙන දේවල් හිතේ ඇති වෙනවා කියලා දකින්න Tamanට ශක්තියක් දක්ෂකමක් නැත්තම් මොකද වෙන්නේ? මේ හිතුවේ එළිය රූප ගැන කියලා විශ්වාස කරනවා. හරි? ඔය විශ්වාස කිරීම තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. ලෝකෙට අපිව ගැට ගන්නවා. එතකොට ලෝකෙට අයිති දේවල් වලට තමයි අපිට සකක් හරි දුකක් හරි දෙන්න පුළුවන් මේ. නේද? ඒ ගැන අපි සැපයින විදිහටත් හිතනවා දුකයින විදිහටත් හිතනවා නේද? කැමති පැත්තෙන්ත් හිතනවා අකමැති පැත්තෙන්ත් හිතනවා. සර්. එතකොට මේ හිතන ටික හිතන එකේ නෙමෙයි මෙතන ලොකු වැරද්ද තියෙන්නේ. හිතන එක දැන් Taman හීනයක් දැක්කා කියලා කිසිම වැරද්දක් නැහැ. නේද? අපිට ඕන හීනයක් දකින්න පුළුවන්. ඒක වරදන්නේ. ෆ්‍රෙන්ඩ්ස් දාගෙන ඕන තරම් හීන බලන්න. මේක සතුට වෙන හීනයක් වෙන්නත් පුළුවන්, දුක හිතෙන හීනයක් වෙන්නත් පුළුවන්. ඒ හීන බැලුවට කාටවත් කරදරයක් නැහැ. නේද? කරදරේ තියෙන්නේ මොන වෙලාවටද? ඕක බාහිරට සම්බන්ධ කරන්නේ. මේ දැක්කේ අර එළියේ තියෙන දෙයක් කියලා හිතන්න ගිය වෙලාවට තමයි. දැන් හීනෙන් Tamanට කවුරු හරි බැන්නා නම් ඇහැරලා යනවා ගහගන්න. නැගිටලා. අරය තමයි මට බෑන්නේ මේ දෙන්නක මට හම්බ වෙයිද? තීනෙන් බණිනවා දකින්නවා හීනේ. නේද? දැන් ඕක මතක තියාගෙන හීනේ හීනයක් කියලා නොදන්නව වුණහම මොකද වෙන්නේ? මේක උනේ ඇත්තට කියලා විශ්වාස කරන තාක් කල් මොකද වෙන්නේ? දැන් අර බැනපු එක්කෙනා හම්බ වෙනකන් ඉන්නවා. දෙන්නක් කොහෙදී මට
බෑන්නානේ.
රිටර්න් එක දෙන්න. බලන් ඉන්න එයා හම්බ වෙනවා. නේද? දැන් ඒක වෙන්නේ මොකද? හිතේ හදපු දේ බාහිර එක්කෙනාට සම්බන්ධ කරන්න ගිහින් නේද? බාහිර රූපෙට සම්බන්ධ කිරීම. නේද? එතකොට දැන් බලන්න නුවණින් හිතලා අපි හිතන දේවල් ටිකක් අපි බාහිර රූපයකට අයිති කියන එක මෝඩකමක් නෙවෙයිද? ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා කරන ලොකු මුලාවක් නේද? හිතන දේවල් ටික බාහිර රූපයකට අයිති කියන්නේ. දැන් බාහිර රූපය දන්නවද අපි මොනව හිතුවද කියලා? නෑ නේද? ඒකට අපි හිතේ මොනවා හරි හදපු දේවල් ටික හිතෙන් හදන ඒවා තමයි ඔය චේතනා කියන්නේ, නැත්නම් කර්ම කියන්නේ, සංකාර කියන්නේ. හිත සකස් කරන දේවල් ටික නේද? එතකොට ඒවා බාහිර රූපවලට අයිති කරනවා කියන්නේ මේ හිතේ ඇති වුණ ධර්මතා. මේ හිතේ ඇති වෙන ධර්මතා කාටවත් තේින්නේ නැහැ නේ. ඇහෙන්නෙත් නැහැ නේද? අපි හීනෙන් හොඳ සිද්දුවක් ඇහුකට ඒක ඇහෙන්නේ නැහැ. අනිත් අය. නේද? ඇයි? ඒක හිත ඇතුලේ තියෙන මොනවද දේ? ඒ හිත ඇතුලේ ඇති වෙන දේවල් වලට අපි පොදුවේ කියනවා නාම ධර්ම කියලා. නේද? ඒ නාම ධර්ම ටික තමන්ගේ හිතේ ඇති වෙන නාම ධර්ම වෙන කාටවත් පේන්නේ නැහැ. නේද? අහලා බලන්නකො තමන් මං ඊයේ දැක්ක හිනේ වත් දැක්කද කියලා. එහෙම වෙන්න බෑ නේද? තව කෙනෙකුට අත්දකින්න බෑ. අපේ හිතේ ඇති වෙන කවුරු හරි හිත දිනු කරලා පරචිත්ත විඥාන ඥානය මෙහෙම ගත්තොත් ඒක වෙනම කතාවක්. එහෙම නැතුව සාමාන්‍ය ජීවිතේදී කවුරුවත් හිතන දේවල් කිසිම රූපයකට අයිති නැහැ. රූපයකට අයිති වුණොත් නැහැ තව කෙනෙකුටත් පුළුවන් ඒක අත්දැකන්න. නේ? අපි හිතන දේවල් ටික රූපයකට අයිති නම් තව කෙනෙකුටත් පුළුවන් අපි හිතපු දේවල් ටික අත්දකින්න. ඒ විදිහට. නේද? හැබැයි අපි කරන්න යන්නේ ඔන්න ඔය වැඩේ. දැන් අපි කෙනෙක් ගැන හිතනවා නේද? හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නරක කෙනෙක් වෙන්න පුළුවන්. මම දැන් මෙයා හරි හොරෙක්. හොරකම් කරන කෙනෙක් කියලා මම හිතනවා නේද? හිතනේ දැනගන්නේ. හිත දැනගන්නවා කියන්නේ හිතනවනේ. නේද? දැන් අපි හිතපු ටික අපි අයිති කරනවා ඒ පුද්ගලයාට රූපෙට. පොරා කියන එක හිතෙන් හදපු දේ අලවන්න හදනවා අර බාහිර පුද්ගලයාට. ලේබල් එක අලවන. ලේබල් එක හදන්නේ කොහෙද? හිත ඇතුලේ. හිත ඇතුලේ හදපු එක අපි අයිති කරන්නේ බාහිරට. අයිති කරලා නිකන් ඉන්නේ නැහැ. අනිත් අයටත් ඕක බලෙන් පටවන්න යනවා. ඔයා දන්නවද අර අර හොරෙක්? එයාටත් ඒක අලෝ ගන්න ගියා. අපි අකෝකත්තු. අපි හිතෙන් හදලා ඒක බාහිර රූපයකට අලෝලා නිකන් ඉන්නේ නැහැ. ඒක තමයි කට කහන්නේ. තව කාට හරි මොකක් හරි කියන්න ඕනේ. ඇයි තමන් උන මෝඩකම මුලාව තව කෙනෙක් ඕකට වට්ටන්න ඕනේ. නැත්නම් තමන් විතරට දුක් විඳින්නේ. මේ කතාව දන්නේ නැහැ. ඒ වුණාට කරන්න හදන්නේ ඕක. තව කෙනෙකුට මොනවා හරි කියන්න ඕන වෙන්නේ ඔය හින්දා. බාහිරයෙන් උපකාර වෙලා තියෙන්නේ අපේ මෝඩකමද? අපි හිතේ හදන ටික එළිය රූපයකට අලවන්නේ. ඔක් කියන්න පුළුවන් ඉතින් එළිය රූපයක් තියෙන හින්දානේ ගිහින් අලවන්නේ කියලා. නේද? එළිය රූපයක් තියනවා කියමු. මම රූපයක් තියනවද නැද්ද කියලා කතා කළේ නෑ. මම කිව්වේ හිතේ හදන එක ගිහින් රූපයකට අලෝනවා, රූපයට සම්බන්ධ කරනවා, රූපයට ගැට ගහනවා කියන එක. නේද? දැන් හිතේ හදන ඒවා නාම ඒවා ගිහිල්ලා රාහින්සක රූපයට ගැට ගහනවා. රූපේ දන්නේ නැහැ මොකක්වත්. නේද? නාම ධර්මික රූපෙට අයිති කියලා අපි දැඩිව විශ්වාස කිරීම තමයි ඒ ගැට ගන්නෙ කියන්නේ. දැන් මේ හිතපු ටික ඔක්කොම අයිති අර එළියේ තියෙන රූපෙට කියලා හිතනවනේ. නේද? ඒතර රූපෙකට දැන් රූපයක් එළියේ තියෙනවා නම් ඒ රූපෙකට කරනවා නම් කරන්න පුළුවන් එකම දේ අපේ ආයතන වලට අහු වෙන එක විතරයි නේද? එක්කෝ ඇහැට පේන්න ඉන්න පුළුවන්. නැත්නම් කනට ඇහෙන්න නේද?
දැකීමයි
තරයි. ගඳ අසුනක් විදිහට දෙන්න පුළුවන්. රසක් විදිහට දෙන්න පුළුවන්. ස්පර්ශයක් විදිහට දෙන්න පුළුවන්. ඔච්චරනේ. නේද? බාහිර රූපයකට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද? අපිට බලෙන් හිතන්න හිතන්න කියලා දෙන්න පුළුවන්ද බාහිර රූපෙට? මමට ඕන විදිහට දැන් හිතන්න කියලා බාහිර රූපෙට කියන්න පුළුවන්ද? බෑ. එයාට පුළුවන් එක්කෝ අපේ ඇහැට පේන්න ඉන්න. මේ ආයතන පහෙන් එකකට අහු වෙන්න විතරයි නේද පුළුවන්? ඒ හින්දා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ ආයතන ටික පිරිසිදව දකින්න. මේ ආයතන වලට කරන්න පුළුවන් මොකද්ද කියන එක හොඳට නුවණින් දකින්න. එතකොට අපි ආයතන දකිනකොට ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. නේද? නාසයට පුළුවන් ගන්ධ සුවඳ සංඥාවක් කරන් දෙන්න විතරයි. දිවට පුළුවන් රස සංඥාවක් කරන් දෙන්න විතරයි. කයට පුළුවන් ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න විතරයි. ඔයිට අමතර දෙයක් කරන්න පුළුවන් ද ඒ එකකටවත්? බෑ නේද? මේවා හොඳට හිතන්න ඕන. නැහැට පුළුවන් ද රූප සංඥාවක් කරන් දෙනවට අමතරව වෙන කිසිම වැඩක් කරන්න පුළුවන් ද? කනට ශබ්ද සංඥාවක් කරන් දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න පුළුවන්ද? බෑ. අපි දකින්න පුළුවන් නේද ආයතන පහ? ඒකට අදාළ සංඥාව රන් දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ඒ ආයතන වලට කරන්න බෑ. මේ බාහිර රූපයක් තියෙනවා නම් ඒ රූපෙට කරන්න පුළුවන් ওই සංඥා වලින් එකක් දෙන එක විතරයි හිතට. නේද? ඊටමතර කිසිම දෙයක් කරන්න බෑ. දැන් ඊටු ටික කරන්නේ අපේ හිත. සංඥාවක් අරගත්තහම හිතට නිකන් ඉන්න බෑ.
ඒක පිට කරන්න ඕන.
නෑ, පිට කරන්න කලින් ඒක ගැන හිතන්න ඕන. සංඥාවක් ආපු ගමන් එයාට නිකන් ඉන්න බෑ. එයාගේ පුරුද්ද ළමයි රූප ගැන හිතන. ඒක තමයි සංකාර කියන්නේ. හිත සකස් කිරීම. සංස්කරණයක් කරනවා. දැන් මේ මොහොතේ මොකක් හරි ආයතනකින් සංඥාවක් ආපු ගමන් රූපකට ඔන්න හිතනවා. නේද? හිතන්න තව තව දේවල් උදව් කරගෙන තියෙනවා. හිතලා නිකන් ඉන්නේ නැහැ. හිතපු දේ බාහිරයට ආපහු අයිති කරනවා. මේක අයිති එයාට කියලා. නේද? දැන් අපිට ඔන්න සද්දයක් ඇහුනහම පුළුවන් නම් අපි ඒ සද්ද ගැන හිතනවා නේද? සද්දයක් ඇහුනහම ඒ සද්ද ගැන හිතනවා. කුරුල්ලෝ කෑ ගහනවා එහෙනකොට වැඩිදුර හිතන්න බෑ. ඒ සද්දය එහෙනකොට අපිට වැඩිම පුළුවන් මේ ওই සද්දයයි කි මෙන්න මේ සතාට කියලා හිතන්න විතරයි. ඇයි ඊට වඩා හිතන්න බැරි? කුරුල්ලන්ගේ භාෂාව අපිට තේරෙන්නේ. කුරුල්ලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කුරුළු භාෂාව දන්නේ නැහැ. නේද? දැනගත්තරන් ඔතනින් නවතින්නේ නැහැ. නමුකෙ තමයි වෙනස. ඔන්න ළඟ ඉන්න කෙනා මොනවා හරි තව අනිත් එක්කෙනාට කියනවා. ඕක ඇහෙනවා. යාන්තම් ඇහෙන්නේ. අර කුරුල්ලා කෑ ගහනවා තරම් හයියෙන්නේ නේ. ඔබ යන්තම් ඇහෙනව මොනවද කියනවා?
ඒක හොඳට
අඳුරගන්න. දැන් මොකද වෙන්නේ? අර කුරුළු සද්දේ වගේ නවතිනවද? අර කුරුල්ලා සද්දයක් කළා. අර ශරීරේ මොකද්ද සද්දයක් කළා කියලා නවතිනවද? නෑ. දැන් ඇහෙනවනේ. ලේනෙක් කෑ ගහනවා ඇහෙනකොට ඉතින් අපි ලේනෙක් කෑ ගහනවා කියලා විතරනේ දැනගන්නේ. නේද? අර මට බණිනවද දන්නේ නැහැ කියලා හිතෙන්නේ නැනේ නේද? නැත්තම් මගේ හොඳක් කියනවද කියලා හිතෙන්නේ නැනේ. ඒකත් දැනගත්තා නම් ඉවරයි. කොහේ භාවනා කරන්නද එහෙනම් නේද? දැන් භාවනා කරද්දී ළඟ ඉන්න කෙනෙක් කතා කළොත් එහෙම බොහොම හිමින් කතා කරන්නේ. ඒ වුණාට පුළුවන් ද භාවනා කරන්න? බැ. කුරුල්ලෝ කෑ ගැහුවට අර දෙමලිච්චරයනක් ඇවිල්ලා මහ හයියෙන් කෑ ගහනවා. ඒකට කේන්තියක් එන්නේ නැහැ. මේ පොඩි රහසින් මොනවා හරි කිව්වොත් ඕක හොඳට අහගෙන ඒක අහගෙන ඕක දැන් ඒ තේරුම් ටික දන්නවනේ නේද? භාෂාව තේරෙනවද? මේකට අදාළ අදහස් ටික ඔන්න හිතෙන් හදලා. නේද? දැන් ඔය දෙකේම ඇහෙන්නේ සද්දයක් විතරයි නේද? කන අරන් දෙන්නේ මොකද්ද? සද්ද සංඥා. කවුරු හරි කතා කළත් කන අරන් දුන්නේ සද්ද සංඥාව. කුරුල්ලෙක් කෑ ගැහුවත් කන අරන් දුන්නේ සද්ද සංඥාව.
සෝක වෙනසක් තේන නැහැ. සතේකගේ සද්දයක් අහම එක එක වචන එක අකුරයි. දැන් මිනිස්සුගේ එනවල වචන මාලාවක් එන ඒකෙන්නේ එක වෙනස දැනෙන්නේ.
එක අකුර නෙමෙයි හොඳට අහගෙන ඉන්න එක එක නිකන් එක සොරේද ඇහෙන්නේ කියලා.
බල්ල එදි වෙනකම් බුක් ගැ බුක් එච්චරයි නෝ කියන්නේ.
එහේ ඊට වඩා හිතන්න දන්නේ නැහැ. ගලු භාෂාව දැනගත්තා නම් ඕකට හොඳට කියයි. අර බල්ලා මෙන්න මේක තමයි ඔය කියන්නේ කියලා. ඒකයි හොඳ වෙලාවට ඒක දන්නේ නැති. දැනගත්තා නම් එහෙම නිදහසක් වෙන්නේ. ඒ කුරුද්ද තියන්නේ anu කියන ඒවා හොයන්නමනේ.
කුරුදු ශබ්ද වගේ නිසා අනිත්
ශබ්ද දෙකම ඉවර කරන්නේ. ඒක තමයි. දැන් කුරුළු ශබ්ද මට්ටමට අනිත් අය කියන එකක් ගන්න පුළුවන්කමක් තියෙයිද? එහෙම තිබුණා නම් ඕක සද්දයක් විතරක් වෙනව නේද? සද්දේ සද්දයක් විතරක් වෙනව නේද? දැන් වෙලා තියෙන්නේ කවුරු හරි කියනකොට අන්න මට බනිනවා. ඔය මට බනිනවා තමයි. ඇහෙන්නේ නැහැ කියලා හිතාගෙන ඔය කියන්නේ. නේ? ඔව් දැන් බනිනවා කියන ටික කවුද හදන්නේ? තමන්ගේ හිත. නෝක දකින්න දක්ෂ වෙන්න. නුවණ තිබුණොත් දකින්න පුළුවන් ওই බණින ටික හැදුවේ කොහෙද? තමන්ගේ මනස තුල. එයාට දෙන්න පුළුවන්, ඒ කියන්නේ බාහිර රූපයකට අපිට දෙන්න පුළුවන් සද්ද සංඥාව විතරයි. සද්ද සංඥාවකට අමතර දෙයක් දෙන්න බෑ. ආ එහෙමයි. සද්ද සංඥාව අනුව හිතන ටික කාටයි වැඩද? තමන්ටයි. ඒතර ඔය සද්දට අදාළව ඔය මට බණිනවා කියන ටික කවුද කරන්නේ? අනිත් එක්කෙනාද තමන්? තමන්. ඇයි සද්දට තේරුම දෙන්නේ තමන්? තේරුම දීලා ඔන්න බට බණිනවා කියලා නිකන් ඉන්නේ. අර ඉබ්බා කරන වැඩේ ඊළඟට කරනවා. ඒ හදපු ටික අයිති කරනවා එළියේ දෙනාට. එයා දන්නවද මම මොනවා හිතුවද කියලා? එයාට පේනවද අපේ හිත? නැහැ. දැන් අර මෝඩ ඉබ්බා වගේ අතපය එළියට දානවා, ඔළුව එළියට දානවා. නරියා ඉන්නවා කඩාගෙන. නේද? මේ මෝඩ ඉබ්බ වගේ ආපු හින්දා තමයි මේ සසරේ ආවේ. ඉස්සරහට යන්නේ ඒ හින්දා. ඔය මෝඩකම පුරුද්ද නැවැත්තුවේ නැත්තම් මාර්යාට අහු වෙනවා, සසරේ යනවා. ඉපදී ඉපදී මෙරි මෙරි යන්න වෙනවා. හිත හැදුනට මොකද්ද ප්‍රශ්නේ? ඉබ්බ කටුව ඇතුලේ ඉඳන් මොනවා හිතුවත් ඌට කරදරයක් තියෙනවද? නෑ, ඉබ්බ නරියා ඉන්නවා කියලා දන්නවා. හරි? අතපය අකුලගෙන කටුව ඇතුලේ ඉඳන් ඕන තරම් දේවල් හිතන. කිසි කරදරයක් වෙනවද?
නෑ.
කොතෙන්ද කරදරේ වෙන්නේ? එළියට දැම්. හිතන දේවල් එළියට දැම්මොත් තමයි මාරයට අහුවෙන්නේ. නරියා කඩාගෙන කන්නේ. හිත ඇතුලේ ඉඳන් කොච්චර හිතුවත් හිත ඇතුලේ තියෙන ඇරියොත් ඕක අකුසලයක්ද? අපි මේ ගැඹුරට යන්නේ නැතුව දැන් ඔන්න මොකක් හරි එනවා සංඥාවක්. සද්ද සංඥාවක් එනවා කියමු. ඕකනේ කවුරු හරි කතා කරන එක අහගෙන ඉන්නවා කියමු. නේද? දැන් වැඩ දෙකක් තියෙනවා. එකක් ඔය සංඥාවට අනුව හිතන්න පුළුවන්. ඔය මට බනිනවා කියලා හිතන. හිතලා තරහක් ගන්නවා. නේද? දැන් අතපය එළියට දානවා කියන්නේ දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ එකපාරට බණින්න යනවා ගහන්න යනවා කියන එක මේ අතපය එළියට දානවා කියන. ඒකත් ඒකම තමයි. ඊට වඩා සියුම් මට්ටමකත් අතපය එළියට දැමීමක් තියෙනවා. මොකද්ද? මේ හිතන ටික අයිති අරයට. එයා ගැන තමයි මේ හිතන්නේ. සද්ද සංඥාව ඇවිල්ලා හිත ඇතුලේ මොනවා හරි හිතුවොත්. හරිද? අපි ඔක බාහිර රූපයකට අයිති කලේ නැත්තම්. හිත ඇතුලේ හදපු ටික කාටද අයිති? තමන්ගේ හිතට විතරයි. ඒ කියන්නේ දැන් මේක හිතන්න දැන් හිතෙන් හිතනවා කියන්නේ නිකන් හීනයක් දකිනවා වගේ වැඩක් නේද? බාහිරයට කිසි සම්බන්ධයක් නැහැ නේද? මොන දැන් හීනේ දකිනවා. ද හීනේ දකින එක අකුසලද?
ඒ තරහනේ.
මම අහන්නේ හීනේ දකින්න. දැන් ඒ කියන්නේ අපගෙන හීනයක් පේනවා දැන්. හීනයක් පේන එක අකුසලද?
ක්‍රියාවෙන් බාරගත්තා නම් එතන අකුසලයක් තියෙනවා
නේද? මම අකුසලේ වෙන්නේ කොයි වෙලාවෙද? හීනේ ඇත්ත කියලා හිතුවොත් නේද අකුසලේ? හීනේ ඇත්ත කියන්නේ කොයි වෙලාවද? මේ අන හිතෙන් හදන ටික එළියට දාන. මේ හිතෙන් හදපු දේ එළියට අයිති කියලා හිතනකොට නේද හීනේ ඇත්ත? එතකොට හීනේ බලන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒවා එළියට අයිති, බාහිර දේවල් වලට අයිති කියලා හිතන එක. තේරෙනවද? අතපය එළියට දාන එකේ වැරද්ද. එළියට දානවා කියන්නේ මේ හිතෙන් හදපු ටික හිතෙන් හදපු දෙයක් කියලා නොදන්න කමයි මුලාවෙන් ඔය හිතපු ටික අයිති බාහිරේ. ඔය බැනපු ටික අයිති ඒ කියපු කෙනාට. මම ඔන්න අතපය එළියට දානවා. ඒක ගැන හිතුවේ තමන් නේද? විශ්වාස කරන්නේ ඒක අයිති කරන්නේ වෙන කෙනෙකුට. එයා මොකුත් දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පේනා නේද? දැන් අවිද්‍යාවයි මුලාවයි යෙදෙන හැටි. එහුනේ සද්දයක් විතරයි. සද්ද ගැන හිතුවේ කවුද?
තමන්.
තමන්ගේ හිත. නේද? ඒ හිතන ඒවා තරහ හිත වෙන්න පුළුවන්, හොඳ හිත වෙන්න පුළුවන්, මොනවා හරි. ඒ ටික දකින්න නිකන් අර දැන් එහෙම නැහැ හීනයක් දකින්න. හීනයක් දකින්නවා කියන්නේ ඒවා බාහිර ලෝකේ දන්නේ නැහැ. නේද? තමන් මොනවා හිතනවද කියලා බාහිර ලෝකේ දන්නවද? නැහැ. ඒකට හීනයක් දකින්නකොට වෙන කවුරුවත් දන්නවද දැන් මොන හීනේද බල බල ඉන්නේ කියලා? නෑ, ලෝකෙට ඒකේ සම්බන්ධයක් නෑ. හරි. එතකොට අතපය අකුලගෙන ඕන දෙයක් කරන්න. හිතේ ධර්මතාවයේ හිත ඇතුලේ. ඔය හිත පුටික එළියට සම්බන්ධ කරන්න ගිය ගමන් දැන් ලෝකෙට අහු වෙනව නේද? මායයට අහු වෙනව නේද? අන්න අකුසල කරන්න පටන් ගන්නවා. කුසලය තමයි, දක්ෂතාවය තමයි හිත ඇතුලේ ඇති වුණ දේ හිත ඇතුලේ. හිතෙන් කරපු දෙයක් ඒවන හීනයක් වෙනුණා. ඒ හීනයක් දැකලා අවදි වෙනකොට නුවණක් එනව නේද? ඔය දැක්කේ හීනයක් කියලා. කොයිලා හැරගෙන හැරෙනකොට සමන්ට නුවණක් එනව නේද? මෙච්චර වෙලා බල බලා හිටි හීනයක් කියලා. නේද? ඔන්න ඔය නුවණ නාම ධර්ම වලට යෙදුවොත් නාමය කියන්නේ හිතේ ඇති වෙන දෙයක් විතරයි. හීනයක්
විතරයි.
ඒ ඕක බාහිර රූපයකට ඇලෙව්වොත් නේද උතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කරන්නේ මොඩකමෙන් කියලා පේනව නේද? ඉතින් තමන්ගේ මෝඩකම තමන්ටම පෙන්වන්නයි දැන් තියෙන්නේ. ඔන්න ඔන්න මෝඩකමට වේ කරන වැඩ. දැන් ඉබ්බා අතපය ඔළුව එළියට දානවා වගේ වැඩක් නේද මේ කරන්නේ? දැන් ඒක කරන්නේ නරියා ගැන අමතක වෙනවා. ඔන්න ඉන්න කඩා ගන්න කියන එක අමතක වෙනවා. ඇයි? පුරුද්ද බලවත්. ඒ පුරුද්දෙන් එන ආස්වාදය බලවත්. කොච්චර මේක කිව්වද නේද? දැන් සිහිය නැතිව සිහිය තිබුණා. දැන් එළියට දාන්න හිතුණට නරියා ඉන්නවනේ කියලා මතක් කරගන්නවත් සිහිය පවත්වා ගත්තොත් එළියට නොදා ඉන්න පුළුවන්. හැබැයි අපේ සිහිය නැති කරනවා පරණ පුරුද්දයි ආස්වාදයි. ඔව් දැන් මේවා එන එක නෙමෙයි වැරද්ද. සිහිය නැති එක. ඔව්. දැන් ඕගොල්ලෝ කරන්න හදන්නේ සිහිය පැත්තක තියලා මේවා එන එක නවත්තන්න හදනවා. හීන පේන එක නවත්තන්න හදනවා. නිදා ගන්නත් ඕන. හීන පේන එක නවත්තන්න යන්න එපා ඉස්සෙල්ලා. එහෙනම් ඉතින් ඇහැරලා ඉන්න වෙනවා නිදා ගන්න. ඒකලත් දැයි දැන් හැරලා ඉඳලා දකින්නේ හීනනේ නේද? නවල් හීනනේ බල බල හි. මේ ඉතින් ආයතනෙන් සංඥාවක් දීපු ගමන් ඔන්න හිත. මේ හිතනවා කියන්නේ හීන දකින්නවා කියන්නේ. හිතලා නිකන් ඉන්නේ හීනේ ඇත්තත් කරන. ඒක ගිහින් අලවනවා එළියේ තියෙන රූපවලට. රාහින්සක රූප ටිකට අලවනවා තමන් හදපු කෙලෙස් ටික. අර තමයි ඒ ඉබ්බා අතපය එළියට දානවා. එළියට දැම්මත් මොකද වෙන්නේ? මාරයට අහු වෙනවා, ලෝකෙට අහු වෙනවා. සසරේ යනවා.
චිත්ත බලයක් තියෙන්න ඕනේ.
ඒක උනාට කමන්නේ. දැනට එළියට නොදා ඉන්නකො. පළවෙනි දේ තේරුම් ගන්න මේ හදපු නාම ටික රූපවලට අලෝණ එකයි වැරද්ද. නාම රූප ගැට ගහන එක. හරි ඉස්සෙල්ලා එක ගැටයක් ලියා ගන්නකො. නේද? මොකද තියෙන අන්තෝජට බහිජට කියලා දෙකක් ගැට දෙකක් තියෙනවා කියලා. දැන් ওই බාහිරයට ගැට ගහන එක නවත්තන්නකො ඉස්සෙල්ලා. හිත ඇතුලේ හදන ටික බාහිර රූපවලට ගැට ගහන එක ඉස්සෙල්ලා නවත්තන්න ඕන. කොහොමද නවත්තන්නේ? කොහොමද කියන්න බලන්න බාහිරයට ගැට ගහන එක නවත්තන්න නම් මොකද කරන්න ඕන? සිහිය තියාගෙන හිටියොත් පුළුවන්. වෙන කිසිම විදිහකට බෑ. සිහිය නැති වුණොත් ඔය මොනව කතා කළත් පුළුවන් වෙයිද? ඉබ්බ අතපය නොදා ඉඳීද සිහිය නැති වුණොත්? පළවෙනි දේ සිහිය. සිහිය පවත්වන්න බැරි නම් මොනව කතා කළත් එතකොට වැඩක් තියනවද? අවබෝධය තිබුණාට සිහිය නැති වුණත් එහෙම. හිතනවා කියන එක නෙමෙයි සිහිය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකේද? මොන ගැටේද දැන් ලියන්න කිව්වේ මුලින්ම? බාහිර ගැටේ. මොකද්ද බාහිර ගැටේ කියන්නේ? මොකද්ද දැන් බාහිර ගැටේ කියන්නේ? සද්ද ඇහෙන එකද ගැටේ? හිතපු එකද ගැටේ? නෑ. හිතපු එක එළිය රූපයකට තමයි ගැට ගහන්නේ. ඒක තමයි බාහිර ගැටේ කියන්නේ. සතිය කියන්නේ ගැට ගහන්න හදනකොටම සිහිය පිහිටනවා. සිහිය නැත්තම් ගැට ගහලා ඉවරයි. හරි. එකක් සිහිය කියන්නේ ඔන්න ගැට ගහන්න හදනවා කියලා දකින්නේ. හරි. ගැට ගහන එක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඔන්න දැන් මේ ඔන්න ගැට ගහන්න හදන කියලා පෙන්වන්න සිහිය තියෙන්න ඕන නේද? ඊළඟට ගැට ගහන එක ඒ වැරද්දක් තියෙනවා කියන එක කොහෙන්ද පෙන්වන්නේ? නුවණ. ඒක ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි ඒ නුවණ තියෙන්නේ. බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි ඒ නුවණ තියෙන්නේ. ඒ නුවණට කියනවා සම්පජඤ්ඤය කියලා. එතකොට සිහියයි නුවණයි සතියයි සම්පජඤ්ඤය.
සති සම්පජඤ්ඤය.
හරි. එතකොට සති සම්පජඤ්ඤය යෙදෙන කෙනා තමයි ආර්ය මාර්ගයේ වඩන්නේ. සම්පජන්නේ නැතුවක් සිහිය පිහිටන්නත් පුළුවන්. ඒකත් වටිනවා සිහිය නැති කෙනාට වඩා. සිහිය නැති කෙනාට වඩා සිහිය පිහිටන කෙනා වටිනවා, උසස්. සිහිය පිහිටන කෙනාගෙන උසස් වෙන්නේ සම්පජන්නේ පිහිටන. ධර්මය අහලා තේරුම් ගත්ත කෙනා සිහිය පිහිටනවා නම් එයාගේ ආර්ය මාර්ගය වැඩි. ලෝකේ ඉක්මවා යන නැත්නම් ලෝකෙන් එතර වෙන මාර්ගය වැඩේ. නිකන් සිහිය පිහිටුවටම ආර්ය මාර්ගය වැඩෙන්නේ නැහැ. හැබැයි සිහිය නැති කෙනාට වඩා උසස්.
සත්‍යන සිහිය කියන්නේ ඉවසීමද?
ඉවසීම නෙමෙයි සිහිය කියන්නේ. සිහිය කියන්නේ අර හොඳට බලා ඉන්නවා මොකද්ද මේ කරන්නේ කියලා සිහියෙන් ඉන්නවා. අපි මුරකාරයෙක් දාලා තියෙනවා. දැන් මුරකාරයා සිහියෙන් ඉන්නවද නැද්ද කියලා කොහොමද කියන්නේ? යා, ඒ වැඩේ හොඳට බලා ඉන්න. ගේට්ටුවක් ළඟ දානවා මුරකාරයා. නේද? එතකොට සිහිය කියන්නේ හරියට එයා හොඳට ඇස් අරගෙන හොඳට බලා ඉන්න ඕන ගේට්ටුව දිහා.
මොකද වෙන්නේ කියලා හරි.
හරිද? දැන් හොඳට මුරකාරයා කියනවා අන්න මං හොඳ සිහියෙන් බලන් ඉන්නවා. ඉතින් ඔතනින් කවුරු හරි යනවා. නේද? දැන් අපි කියලා නැහැ යන කෙනාට මොකද කරන්න කියලා කියලා නැහැ. ඔයා සිහියෙන් බලා ඉන්නකෝ ඔතෙන්ට වෙලා.
එච්චරයි.
හොරෙක් ආවත් ඉතින් එයා කියයි යන්නේ. කවුද ආවා බඩු වගේයක් අරගෙන ගියා. මං හොඳට සිහියෙන් බලන් හිටියා. ඒ මුරකාරයට කිව්වේ ඔයා හොඳට බලන් ඉන්න. ඉතින් මං බලන් හිටියා කියයි. කවුද ආවා මොනවද අරන් ගියා මං හොඳට දැක්කා. මං සිහියෙන් හිටියා. ඒ අපි මුරකාරයට කිව්වේ සිහියෙන් බලන් ඉන්න විතර.
එයාගේ
සිහියට අරක වැටුණා. හරි. දැන් එයා වැරද්දක් කරලාද? එයාට කියපු දෙය කරලා ඉතින් සිහියක් බලන්න. සිහිය මදි නෑ හොඳට නිදාගෙන නෑ එයා හොඳට බලන් ඉඳලා තියෙනවා. අපි උරකාරය නිදාගත්තා නම් ඔන්න මේ සිහියෙන් බලන් ඉන්න කිව්වට තමයි නිදිනේ. එයා කියයි මං පොඩ්ඩක්වත් නිදාගත්තේ නැහැ මං හොඳට බලන් හිටියේ මෙතනින් එක්කෙනෙක් ගියා. එයා මොනවද අරගෙන ආපහුත් ගියා. හරියට අර CCTV කැමරාව දාලා තිබ්බා වගේ තමයි. කැමරාව හොඳ සිහියෙන් ඉන්නේ. එයාට හොරෙන් මොකවත් කරන්න බෑ. දැන් කැමරාව තිබුණාට ඉතින් හොරකම නැවතිලාද? දැන් පේනවද නුවණ නැතුව සිහිය පිහිටන එක මොන වගේද කියලා? දැන් තව එක්කෙනෙක් ඉන්නවා නුවණ හොඳට තියෙනවා. එයා අතෙන්ට වෙලා නිදි. ධර්මයේ හොඳට දන්නවා පැත්තකට වෙලා නිදි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් තමන් ඉන්නේ කොයි පැත්තේද කියලා දැන් පේනව නේද? සිහිය වඩන නුවණ නැති කෙනා විදිහටද මුරකාරයා හොඳට නිදි මරාගෙන බලන් ඉන්නවා හොඳ සිහිය. හොරු ඇවිල්ලා හොරකම් කරගෙන යනවා නේද? අර නිකන් කැමරාව හයිකලා වගේ තමයි. ඔයගොල්ලෝ ඉතින් අනුන් කියන දේ කරන තාක්කල් ඔන්න ඔය දෙකෙන් එකක තමයි ඉන්නේ. ඇයි සම්මාදිට්ඨිය නැහැ. කවුරුත් කියපු එකක් කඩපාඩම් කරගෙන උහේ කර.
සම්මාදිට්ඨිය ගන්න නෙමෙයි. සම්මාදිට්ඨිය එක දෙකම තියාගන්න.
එහෙමයි කන්නේ. අතන තමයි මේ වරද්දගත්තු අනිත් එක. සම්මාදිට්ඨිය කියන එක දිගට තියාගන්නවා කියලා කතාවක් නැහැ. සම්මාදිට්ඨිය ගත්තා නම් සම්මාදිට්ඨියම තමයි. ආයේ තියා ගන්නවා කියලා එකක් නැහැ. හරි දැක්ම ගත්තා නම් ඒක ආයේ තියා ගන්න ඕන කියලා එකක් නැහැ. සිහිය තමයි තියාගන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානදී කායනෝ යම් වික්කවේ මග්ගෝ. ඒක තමයි ඒ කායන මාර්ගය. ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ හයම කරන එක හරි එකකට තියෙන එක හරි හරියට කරනවා. මුරකාරය වගේ බලන් ඉන්නවද? සතිය විතරක් පවත්වනවද? සති සම්පජාන්නේ දෙකම යෙදෙනවද කියන එක. නේද? මතන් තමයි ධර්මයක් අහපු කෙනා අහලා දැකපු කෙනාගේ අනිත් එක්කෙනාගේ වෙනස හොඳට අඳුර ගන්නවා. ඒකට තමයි මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. නැත්තම් තමන්ට ලැබෙන්නේ භාවනාවේ ප්‍රයෝජනේ විතරයි. බුදුදහමේ ප්‍රයෝජනේ නෙවෙයි. නේද? ඒකට බුදුදහමක් තියෙන එකේ වැදගත්කම හොඳට තේරුම් ගන්න ඕන. බුදුදහමක් නැති කාලයක සිහිය පිහිටුවට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. බුදුදහමක් තියෙන කාලයක සිහිය පිහිටුවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? පළවෙනි එක නම් පැහැදිලි. බුදුදහමක් නැති කාලයක සිහිය පිහිටුවට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. බුදුදහමක් තියෙන කාලයක සිහිය පිහිටුවට ඒත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඇයි? දහම අහලා නුවණින් දැකලා සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්, හරි දැක්ම ඇති කරගත්තොත් මොකද්ද මේ කියලා. අන්න එයාට විතරයි මාර්ගයක් වඩන්න පුළුවන්. මේ කියන්නේ ආර්ය මාර්ගය. දැන් මේකෙන් ඉතින් මේක වැරදියට ගන්න එපා. එහෙනම් ඔය භාවනා කරලා වැඩක් නැහැ. සතිය වඩලා වැඩක් නැහැ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඒක වඩන එක මම මුලින්ම කිව්වනේ. සිහිය පිහිටන කෙනා උසස්, සිහිය නැති කෙනාට වඩා. නේද? ඊටත් වඩා උසස් දහමක් අහලා දැකලා සම්මාදිට්ඨිය ඇති කරගෙන, ඒ කියන්නේ ප්‍රඥාව, ඒ කියන්නේ සම්පජාන්නේ ඇති කරගෙන සිහිය පිහිටන කෙනා එයා මාර්ගය වඩනවා. එයා කරන්න ඕන දේ කරා. නේද? ඒ ඔය කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. අපිට වෙනසක් නැහැ වගේ පෙනුනට ලොකු වෙනසක් තියෙනවා. ඒක ඒ තමන් කරන නිදර්ශනාව පටන් ගන්නවා කියන්නේ ඔන්න ඔය නුවණ යෙදෙන්න ඕන. සම්මා දිට්ඨිය තියෙන්න ඕන යම් මට්ටමකට තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන්න අනාම රූප වෙන් කරන්න කියලා මම දැන් විදර්ශනය කරනවා. මම නාම රූප බලනවා. ඉතින් බලනවා ඊට පස්සේ කියනවා දැන් නාම රූප පරිච්ඡේද ඥානෙත් ආවා. ඒක කියන්නේ ගුරුවරයා. ඊළඟ මම දර්ශනා ඥානෙකුත් ආවා කියලා දැන් හිතාගෙන ඉන්නවා. මම දැන් නාම රූප බලලා ඉවරයි. දැන් බලන්න සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ නැති කෙනාගේ වෙනස. සම්මා දිට්ඨිය තියෙන කෙනා ගුරුවරයා කිව්වත් මට තාම නාම රූප ගැට ගැහිලා තියෙනවා. මේක ඉවර කරලා නැහැ කියලා දන්න කෙනා ගුරුවරයා කිව්වත් පිළිගන්නේ නැහැ. මොකද Tamanට තියන දෙයක් පිළිගන්න ඕනේ නැහැ. නේද? ඇයි? තාම මේ නාම රූප ගැට ගැහිම කරනවා කියනවා දන්නවා. ඇයි දැනගන්නේ? නාම රූප ගැට ගන්නවා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙනවා. නුවණක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. එතකොට එදාට අහන්න ඕනේ නැහැ මං දැන් මෙච්චර සිහිය වැඩුවා මෙහෙම හිටියා. දැන් ඇද්ද කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ වෙන බාහිරින් ගුරුවරු තියාගන්න එපා. ධර්මයේම ගුරු තනතුරේ තියාගන්න. ධර්මයේ ගුරු තනතුරේ තියාගන්න නම් ධර්මයේ නුවණින් දකින්න ඕන. ධර්මයේ නුවණින් දකින්න ඕන. එයාට තමයි ධර්මයේ ගුරු තනතුරේ තියන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ ඔය ඕන තැනකට මෙතෙන්ට හරි එන්න ඕන ඒ සඳහා. නැතුව අහන්න නෙමෙයි මං දැන් මේ භාවනාව මෙච්චර කළා ඊළඟට කරන්න ඕන මොකද්ද කියන එක අහන්න නෙමෙයි අපි දහමක් අහන්නේ දැනගන්න. ඒක තමයි දැන් හයටම යන්න කලින් එකක් ගැන හරියට දැනගන්න ඕනනේ නේද අපි එකක් බැලීම දැන් ආ මේක හරියට බලලා ඉවරද කියන එක. ආයතන හයම බලන්න ඕන තමයි. ඒක නුවණ තියනවනේ. ඒ වුණාට අපිට හයම බලන එකද ලේසි එකක් බලන එක. එකක් හරි දෙකක් හරි Tamanට. එතකොට මේ ආයතනේ කෙතෙක් බලන්න ඕනද කියන එක ආයේ මගෙන් අහන්න ඕනද වෙන කෙනෙක්ගෙන් අහන්න ඕනද? අහන්න ඕන ධර්මයේ තේරුම් අරන් නැත්තම්. මහා ගැඹුර නෙමෙයි මම කියන්නේ. මූලික මට්ටම. නාම රූප ගැට ගැසීම මොකද්ද කියලා තමන් දැනගත්තා. ඒක කරන්නේ මෝඩකම නිසාමයි කියලා දැනගත්තා. නේද? ඒ දැනගන්න ඕන. අතු කියන පළියට නෙමෙයි. මෙහෙම නාමයයි රූපයයි සම්බන්ධ කළා ඒක කලේ මුලාවක් ඇත්ත ඇති හැටි නොදැක්ක නිසා කියලා තමන්ට පේනවා. එදාට තමයි ඔක කරන්න පුළුවන්. මොන ජීවිතේද ගැට ගහන්නේ නැත්තේ? හරි එතෙන්දි ගැට ගහනවා මං අහන්නේ ගැට ගහන්නේ නැත්තේ මොන ජීවිතේද? යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි කියන්නේ එකක්ද දෙකක්ද? එකක් නම් ඉතින් එක වචනයක් තිබුණා නෑ ඇති නේ. ඒවයි තියෙන පොඩි පොඩි වෙනස්. සම්පජඤ්ඤය කියන්නේ දැන් නුවණ. නුවණ තියෙනවා ඊළඟට යෝනිසෝ කියන්නේ මේ උපදින හැටි දකින්න එක. මේක හටගන්නේ කොහොමද කියලා දකින්න එක තමයි යෝනිස. හරියට හේතුව මේකයි මේ හිඳයි මේක හටගන්නේ කියලා දකින්න එක තමයි යෝනිස. ඕන එකක. ඕන එකක මෙන්න මේක වෙන්නේ මෙහෙමයි. මේ නිසයි මෙහෙම වුනේ. දැන් බහැරට අපි දැන් නාමතික රූපෙට ගැට ගහන එක නම් ඒක සිද්ධ වුනේ මේ නිසයි. මෙන්න මේ කරුණ නොයදුනා නම් ඕක වෙන්නේ නැහැ. දැන් පුරුද්ද නෙමෙයි. ඒ පුරුද්ද එක පැත්තක්. පුරුද්ද වුණාට දැන් මේ නොදන්න කම නෙමෙයි තන. මේ කරුණ නොදන්න හින්දානේ ඕක පුරුද්දක් කරගෙන තියෙන්නේ. මේ සිද්ධ වෙන්නේ මොකද්ද මේ ගැට ගන්න එක වැරදි කියලා තේරුම් අරන්නේ නැහැ. නේද? නම් ඔබ කොච්චර කිව්වත් අහනවනේ ඉතින් ඒ රූපෙට අයිති නැද්ද ඒ ලක්ෂණ ටික කියලා අනිත් පැත්තට අහනවනේ. යෝනි කියන්නේ උත්පත්තිය. උත්පත්ති ස්ථානෙට තමයි යෝනි කියන්නේ. සෝ කියන්නේ හරි විදිහ ඇත්ත ඇති ඇති. යෝනිසෝ මානසිකාරය. එතකොට ඇත්ත ඇති ඇති ඒ හටගන්න ස්වභාවය පිළිබඳව ඇත්ත ඇති හැටි දකින විදිහට නුවණ මේ මනස මෙහෙම ඉන්නේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට ඔක තේරුම් ගත්තොත් ඕගොල්ලන්ට මේ අදහසක් එන්න ඕන යෝනිසෝ මනසිකාරය කරන්න බෑ ධර්මය තේරුම් ගන්න තුරු. ධර්මය අහලා දැනගත්තු කෙනාටයි ඒක කරන්න පුළුවන්. තේරුණා. ඒකයි මේ මේ ධර්මය අහලා දකින්න කියන්නේ. සම්මා දිට්ඨිය ඕන වෙන්නේ ඕකට. ඒ කියන්නේ හරි අවබෝධි තියෙන කෙනාටයි මේ විදිහට ඒක බලන්න පුළුවන්. අවබෝධය නැති කෙනාට මේ විදිහට බලන්න බෑ. නුවණක් නැහැ. දැන් ඔය නාම රූප ගැට ගැහිීම ගැන නුවණක් නැති කෙනා වචන ටිකක් නම් දන්නවා. එයා අර ගුරුවරයා කරන එක කටපාඩම් කරගෙන කරනවා. බැයි මෙතන ඊට වඩා සියුම් දෙයක් තියෙන. අපි ධර්මයක් අහලා මොකද්ද දැනගන්න ඕන? බුදු කෙනෙක්ගෙන් මොකද්ද ගන්න තියෙන්නේ මෙතන? ඒ ප්‍රයෝජනේ ගන්නවා. මේකයි ධර්මයක් තියෙන කාලෙක ඉපදෙන එකේ වැදගත්කම. ඒ බුදු කෙනෙක් සාමාන්‍ය ලෝකයට දකින්න බැරි දෙයක් දැකලා විස්තර කරනවා. ඒක අපි අහලා ඒක නුවණින් දකින්න ඕන. එතකොට තමයි මේ සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ මාර්ගඵල ලබනවා නෙවෙයි. ඒ සඳහා සුදුසුකම ලබා ගන්න. ආර්ය මාර්ගයට වැටෙන්න අවශ්‍යතාවය සුදුසුකම්. ධර්මයක් අහලා දකින්න එක. හරි. එතකොට තමන් දන්නවා දැන් මොකද්ද වැරද්ද? ඒ වැරද්දෙන් මිදෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා නුගණක් එනවා. හරි. ඉතින් අපි මුලා වෙන තැන්, ලෝකෙට අහු වෙන තැන් අල්ල ගන්න ඕනේ. අඳුර ගන්න ඕනේ. නුවණ තිබුණා නම් ඒක අහන්න දෙයක් නෑ. දැන් නුවණ නැති හින්දානේ ඔක අහන්න වෙලා තියෙන්නේ. ඒ නුවණ තියෙනවා කිව්වට බුදුරජාණන් වහන්සේ පෙන්නපු එක මොකද්ද කියලා තාම හරියට අහු වෙලා නෑ. ඒකනේ දැන් හරි භාවනා කරනවා තමයි. නැවතිලා ඉන්නේ ඇයි මේක කරන්නේ කියලා අර ඒ සියුම් අවබෝධය නේ ධර්මයේ පැත්තෙන් සම්මා දිට්ඨිය නේද? එතකොට දැන් මොකක් සඳහාද මේක කරන්න කියලා නුවණක් ඕන. ඒක තමයි මේ කියන්නේ. අපේ කවුරුවත් කිව්ව පළියට නෙමෙයි කරන්න ඕන මේකේ නුවණක් ඇති කරගන්න ඕන. මේක කළොත් මොකද්ද තියෙන ප්‍රතිඵලය? කුමක් සඳහාද මේක කරන්න ඕන? එතකොට තමන් දන්නවා කොච්චර මේක කරාම ඇතිද කියන එක. දැන් වැඩේ තියෙන්නේ භාවනා කරනවා කරනවා. දැන් ඇද්ද? දැන් ඇද්ද? දැන් ඇද්ද? කියන එකේ පොඩි සැකයක්
තියෙනවා.
අන්න එහෙම තේරුම් ගත්තොත් ඔයිට වඩා උත්තරයක්
එනවා.
ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. දැන් අපි දැන් මෙතන මං කියපු දේ පැහැදිලි නේද? හිතේ ඇති වෙන ටික බාහිරයට අයිති කියලා අපි හිතන්නේම මෝඩකමටනේ, මුලාවටනේ. ඇත්ත ඇති හිත නොදන්න කම හින්දානේ. හැබැයි අපි ඕක කරනවා. නේද? ඒ කරන එක තමයි සසර පුරුද්දයි මුලාවයි ඒකේ තියෙන ආස්වාදයට අහු වෙන එක. හරි. ඔය හින්දානේ ඒක කරන්නේ. නේද? එතකොට අපි දැන් යම් වැඩපිළිවෙලක යෙදෙන්න ඕන අන්න ඒක නවතින තාක්ක. හරි. එතකොට ඒක තේරුම් ගන්න තමයි දැන් මේ ආයතන වලින් ඔබ තේරුම් ගන්න පහසුයි. එකක් තමයි දැන් අපි සද්ද වලින් හුඟක් පහසුයි. දැන් සද්දයක් ඇහෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ සද්ද ගැන අපි හිතනවා. නේද? අපේ පුරුද්ද තියෙන්නේ හිතපු දේවල් ඔක්කොම අපි අයිති කරනවා ඒ සද්දට අදාළ රූපයකට. මතක තියාගන්න සද්දටත් නෙමෙයි අයිති කරන්නේ. සද්දට අදාළ රූපයකට. සද්දට අයිති කළා නම් ඒ සද්දේ එහෙමම ඉවරයි. නේද? එහෙම ඉවර වෙන්නේ නැහැ. ඇයි සද්දට අදාළ රූපයක් තියනා කියලා විශ්වාස කරගෙන ඒ රූපෙට මේ හිතන දේවල් ටික ඔක්කොම අයිති. තව විදිහට කිව්වොත් ඒ රූපේ ගැන තමයි මේ හිතන්නේ කියලා විශ්වාස කරන පුරුද්දක් අපට තියෙනවා. ඔක තමයි මේ ලෝකෙට අයිති පුරුද්ද. හරි. ඒ පුරුද්ද තමයි මං කියවි අර ඉබ්බා අතපය ඔළුව එළියට දානවා වගේ කියලා. මේ හිතපු දේවල් ටික බාහිර ලෝකෙට අයිති කරනවා. බාහිර දෙයකට අයිති කරනවා. දැන් ඔක ගැන හිතනකොට පේයි යතන වැරද්දක් තියෙනවා කියලා. අපි කරනවා තමයි. තමන් කරනවද නැද්ද කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කරන දේ හරිද වැරදිද මෙතන වැරද්දක් තියෙනවා. වැරද්දක් තියෙනවා කියලා දකින්න පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨිය තුලින්. හරි දැක්ම තුලින්. ඒක තමයි මේ ධර්මයක් අහලා දැනගත්තු කෙනාටයි මෙතන වැරද්දක් තියෙනවා කියලා දකින්න ශක්තියක් කියන්නේ. එතකොට අපි දන්නවා ඔන්න අවබෝධය ආව නම් මෙහෙම වෙන්නේ නැහැ. හරි. අපේ අවිද්‍යාව නොතිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි තාම අවිද්‍යාව තියෙනවා. එතකොට ඔන්න ඊළඟට තමයි මාර්ගය පහළ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව නැති කරගන්න මේ මෙහෙම මුඩාවෙන් කරන වැඩේ අඩු කරන්න නැත්නම් නැති කරන්න මොකද්ද කරන්න ඕන කියන එක. දැයිතෙන්දී අපිට පැහැදිලි වෙන එකක් තමයි සිහිය කියලා දෙයක් කියදෙන්න වෙනවා. සිහිය නැත්තම් මුකුත් කරගන්න බෑනේ නේද? වැරද්දට අහු වෙනවා කියලා දැනගන්නෙත් නෑනේ. සිහිය පවත්වන්න වෙනවා. හරි. සිහිය පවත්වන ගමන් නුවණකුත් යෙදෙන්න වෙනවා. ඒක තමයි සති සම්පජාන. එතකොට ඒකට උත්සාහ කිරීම තමයි වීර්ය ආතාපි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව වඩන්න කියලා කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා. කායේ කායानुපස්සී විහෙරති. කායෙහි කාය පිළිබඳව බලමින් ඉන්න කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා. ඒක වෙනකොට මොකද වෙන්නේ? විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ ලෝකෙහි අතහැරෙනවා. විනේය කියන්නේ අතහරිනවා. ලෝකය කියන්නේ දැන් කය ගැන බලන හින්දා කය. කය කියන ලෝකේ අතහැරෙනවා. අවිජ්ජා දෝමනස්ස. ලෝභයයි ද්වේෂයයි. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. දෝමනස්ස කියන්නේ ගැටෙන ලෝක.
ගැටෙන්නේ නැති
වෙනවා. ඔව්. ඒ ටික නැති වෙනවා. එතකොට හරියට අපි කය පිළිබඳව නේද? කය කියන ලෝකේ කය පිළිබඳව හරියට ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු තුනේ යෙදුණොත්. ආතාපි කියන්නේ උත්සාහය. තවන කැලල වෙනම දාන එකක්. ආතාපි කියන එකේ තේරුම තමයි උත්සාහය. වීර්යය එන්න ඕන. එතකොට අර සිද්ධිය වෙන්න ආතාපි සම්පජානෝ සතිමා ඔය තුනේ යෙදෙනකොට සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ලෝකේ අතාරිනවා. විනෙය ලෝකේ මොනවද අතාරින්නේ? අවිද්‍යා දෝමනස්ස. ඕන ලෝකයක් කියලා හිතාගන්නකො තමන්ට මොන ලෝකයක් හරි තියෙනවා නම්
සර් මෙන්න මේ වගේ ලෝකවලදී ඒක කොහොමද මේ අකරගන්නේ? දැන් අපිට අපේ ගෙවල් වලම දේවල් ගමු බාහිර නැතු ගිහි ගෙදරින් මම මහන්සි වෙලා ඔන්න හදනවා කියන එළවලු පාත්තියක් හරි මොනවා හරි ඒක මම බොම් ප්‍රවේශයෙන් මහන්සියෙන් අරගෙන